27 දෙක ඉදිරිපත් කරන්න ගරු විපස්සනායන තුමා.
ලෝකේ බොහෝ රටවල කාන්තා සනීප ආරක්ෂාව ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ සංවාදයේ ඇත්තේ වඩා දියුණු තැනකයි. අප රටේ ජනගහණයෙන් මිලියන 11කට, ඒ කියන්නේ ලක්ෂ 110කට වඩා කාන්තාවන් සිටින අතර, ඒ කියන්නේ දළ වශයෙන් 152ක්, එයින් මිලියන 2.5ක් ලක්ෂ 25කට පමණ මාසික ආර්ථව ක්‍රියාවලියට මුහුණ දීමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ඇති බව වාර්තා වෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය ආනායනික සනීපාරක්ෂක තුවා මත අධික ලෙස බදු පැනවීම සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය මත බදු පැනවීමයි. මේ නිසා සනීපාරක්ෂක තුවා මේ වන විට මිල අධික සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වී තිබෙනවා. මේ පසුබිම යටතේ මේ වැදගත් කාරණාව පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මම රජය වෙත යොමු කරනවා. මාසිකව කුටුම්භයක ආදායමෙන් 3.5%ක් පමණ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වැය කරන බව හෙළි වී තිබෙනවා. සනීපාරක්ෂක තුවා මිල අධික බව නිසා අවම ජීවන මට්ටමකින් හිමි පවුල්වල කාන්තාවන් සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද යොදා ගැනීම නතර කරමින් ආර්ථව දුගී බව තුරන් කිරීමට, ඒ කියන්නේ පීරියඩ් පවටි ප්‍රශ්නය තුරන් කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? දුර්වල ආර්ථව සනීපාරක්ෂක කළමනාකරණය නිසා ඇතිවන අහිතකර සෞඛ්‍ය බලපෑම් निराකරණය කිරීමට රජය විසින් පියවර ගනු ලබන්නේද? මම මතක් කරන්න කැමතියි වකුගඩු ආසාදනය, ගැබ්ගෙල පිළිකාව, සර්වයිකල් කැන්සර් මේ අනාදී ඒ බරපතල ආසාදිත තත්ත්වයන් නිර්මාණය වෙනවා මේ ආර්ථව දුගී බව ප්‍රශ්න නිසා, පීරියඩ් පවටි නිසා. එසේනම් රජය ගන්න පියවරන් මොනවාද? පියවරයන් මොනවාද? ආනායනික සනීපාරක්ෂක තුවා මත මේ වන විට කොපමණ බද්දක් පනවා තිබේද? එය මිල අධික වීමට ප්‍රධාන හේතුව බව රජය පිළිගන්නේද? මෙම අධික බදු මුදල් ඉවත් කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනු ලබන්නේද? දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය මත අය කෙරෙන බදු ප්‍රමාණය මේ වන විට කොපමණද? ඒවායේ ගුණාත්මක බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් තිබේ. කාන්තාවන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දිය යුතු බව අප ප්‍රතිපත්තියක් ලෙස විශ්වාස කරන අතර වත්මන් රජය එය හාස්‍යයට ලක් කරමින් එවකට එම ප්‍රතිපත්තිය හෙලා දකිනු ලැබුවා. අපිට බොහොම මතකයි, හොඳින් මතකයි 2019 ජනාධිපතිවරණයේදී මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට ප්‍රතිවාදීන්ට තිබුණු එකම උත්තරය තමයි චරිත ඝාතනය සහ මඩ ගැසීම. නමුත් අද මං හිතන්නේ හැමෝම පිළි අරගෙන තිබෙනවා මේක බරපතල ප්‍රශ්නයක්, මේකට තිරසර විසඳුමක් අවශ්‍යයි. ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳව රටේ පවතින පසුගාමී අදහස් වෙනස්කොට නව යෞවනයේ පසුවන දැරියන් ඇතුළු කාන්තාවන්ගේ ශාරීරික මෙන් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම විෂයන් තහනම් විෂයක්, ඒ කියන්නේ ටැබූ සබ්ජෙක්ට් එකක් නොවි සමාජයේ කතිකාවතක් නිර්මාණය කළ යුතු වෙනවා. මේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා. අධ්‍යාපන විෂය නිර්දේශය තුළ මෙන්ම සමාජය තුළද මෙම කරුණ ප්‍රචලිත කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ? ඒ මොකද මේ ආර්ථික දරිද්‍රතාවය පිළිබඳව අපි විවෘතව කතා කරන්නට ඕන. ඒක මානුෂීය ප්‍රශ්නයක්. මේ රටේ අතිමහත් බහුතරයක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දෙන්නට දියුණු මානසිකත්වයකින් හෙවි දියුණු සමාජයක හොඳ ගති ලක්ෂණයක් වෙන්නට ඕන. ප්‍රතිගාමී සමාජවල තමයි මෙයට විරුද්ධව එක එක අමනෝඥ මත, මෝඩ මත පළ කරන්නේ. එතනින් මිදිලා අපි කොහොමද මේ ප්‍රශ්නය පිළිබඳව කිසිම භේදයකින් තොරව හොඳ පොදු සාකච්ඡාවකට පොදු එකඟතාවයකට අපි යොමු වෙමු. භාවිතා කළ සනීපාරක්ෂකතුවා පරිසරයට එකතු වීම තුළින් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීම සඳහා නැවත භාවිතා කළ හැකි හෝ පරිසර හිතකාමී සනීපාරක්ෂකතුවා හඳුන්වා දීම සිදු කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදකින් දිරිගැන්වීම වෙනුවෙන් රජයේ අවධානය යොමු වී තිබේ. එසේනම් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය ගෙන ඇති පියවර කවරේද? විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති, ඇත්ත වශයෙන්ම ආනයනික සනීපාරක්ෂක තුවාවලට මං හිතන්නේ 40%ක පමණ ටැක්සස් ගෙවන්නට වෙනවා. ඒ ටැක්සස් බරපතල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ටැක්සස් 4ක් වැඩෙනවා. වැට් එක ගහනවා, එකතු කළ අගේ මත බද්ද. පැල් එක ගහනවා, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද. SSCL එක ගහනවා, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. ඒ වගේම SES එක ගහනවා, SES බද්ද. ඉතින් මේ බදු බරත් එක්ක ඇත්ත වශයෙන්ම සංගණන වලින් ඔප්පු වෙලා තිබෙනවා අපේ රටේ තිබෙන ගෘහමූලික ඒකක 154න් විශේෂයෙන්ම රීප්‍රොඩක්ටිව් විමෙන් ඇන්ඩ් ගර්ල්ස් වයස අවුරුදු 15 සිට 49 දක්වා ඒ අය මේ මුහුණ දෙන ප්‍රශ්නයට අපි රටක් හැටියට හොඳ විසඳුමක්, ප්‍රශස්ත විසඳුමක් ලබා දිය යුතුයි. ඒ වගේම මම කියන්න කැමති සෙලින් ෆවුන්ඩේෂන් එක විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ඇති කුරුණෑගල වඳුරාගල මැතිනිය එතුමියගේ ඒ ව්‍යාපාරය ආරම්භ කරේ අත්ත වශයෙන්ම මගේ පියාගේ සමයේ ලබා දුන්නු ඒ ආයෝජන උත්තේජකයන් තුළ, ඒ ලබා දුන්නු ව්‍යාපාරික සහන තුළ. මේ මොහොත වන විට ඒ සෙලින් ෆවුන්ඩේෂන් එක, ඒ වඳුරාගල මැතිනියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන සෙලින් ෆවුන්ඩේෂන් එක මේ ප්‍රශ්නය පිළිබඳව හොඳ පරීක්ෂණයක් කරලා තිරසර විසඳුමකට ප්‍රවේශ වෙලා තිබෙනවා. එනිසා මම අහන්න කැමති විශේෂයෙන්ම රජය මොකක්ද මේ ආර්ථික දරිද්‍රතා ප්‍රශ්නයට ගන්න පියවර, මොකක්ද වැඩපිළිවෙල? මම දන්නවා ඔබතුමා මේ උත්සාහයක් දරනවා, උත්තරේකුත් දෙයි මං හිතන්නේ. මේ විශේෂයෙන්ම පාසල් ළමුන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට වවුචර් ක්‍රමයක් රුපියල් 1200ක මට ඔක්කොම තොරතුරු ලැබෙන්නේ මොකද? කැබිනට් එකේ බොහෝ දෙනා මට කියන ඔක්කොම.
හොඳයි, බොහොම
ඉස්සෙල්ලා මට ඔක්කොම තොරතුරු ලැබෙනවා. කැබිනට් එකේ 3 තාලක් මට මේ කියන ඔක්කොම.
ඒක ගරු ගීතා කුමාර් සිංහ රාජ්‍යමත්තුම පිළිතුරු.
ගරු
ප්‍රශ්න නෑ, ඔබතුමා කියවලා ඉවරයි. මේ න්‍යාය පත්‍රය
ඉදිරිපත්
කරන ප්‍රශ්න අහන්නේ
මම. මේ සුසිල් ප්‍රේමචන්ද මැතිතුමාට මේ සුභපතන්න ගියේ, ස්තුති කරන්න ගියේ
නෑ. ඒක
තමයි ඔබතුමා මට පෑඩ්මෑන් කියන්නේ නැතුව දැන් ඇත්තනම පෑඩ් ප්‍රශ්නෙට. මම කිව්වේ නෑ කියන්න එපා. 2019 ජනාධිපතිවරණේ ඔක්කොම කිව්වා. ඒක මේ අපේ සීතා මැතිණියකින් අහන්න එතුමිය නොකිව්වා. ලෑ 2009 හරි කමන්නේ, කවුරුත් කිව්වේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. පෑඩ්මෑන් බැලනම් ඕන මෑන් කියලා මට ඕන දෙයක් කියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ දැන් ඔබතුමන්ලා මට ආරංචි අපේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් දැන් මේ පාර්ලිමේන්තුවේ උගුර ලේරහ වෙනකන් මේ කතා කිරීම තුළ ඔබතුමා බොහොම සුබවාදී පීවරක් පාසල් දරියන් වෙනුවෙන් ගන්නවා. ඒක බොහොම හොඳ දෙයක්. දැන් හොඳ දෙයට හොඳයි කියනවා. ඒකත් අහගෙන ඉන්න බැරි කට්ටියක් නෙන්නේ මේ ආණ්ඩු පැත්තේ. ගොඩක් අහගන්න හොඳ ටිකක්. මේ හොඳ දෙයට හොඳයි. හැබැයි මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. මේ පිළිබඳව ප්‍රමාද වුණා වැඩි මම ඉල්ලීමක් කරනවා. මේ දැරියන්ගෙන් පාසල් දැරියන්ගෙන් පටන් ගන්න වැඩසටහන ඉතාමත් මික්මනින් අර ස්කොට්ලන්ඩ් වගේ යුනිවර්සල් ප්‍රෝග්‍රෑම් එකක්, ඒ කියන්නේ රටේම කාන්තා පරපුර ආවරණීය වන ආකාරයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. අර මම කිව්ව පරිසර ප්‍රශ්නයටත් විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම මේ කර්තව්‍යයට මේ සනීපාරක්ෂක තුවා ප්‍රශ්නේ විතරක් නෙවෙයි, ජල පහසුකම සහ සනීපාරක්ෂක යටිතල පහසුකම්, ඒ කියන්නේ සැනිටේෂන් ෆැසිලිටීස්, වෝටර් ෆැසිලිටීස්, විශේෂයෙන්ම රටේ උඩරට වතු ප්‍රජාව සහ වියලි කලාපීය බල ප්‍රදේශවල මේක සාධනීය ගැටලුවක්. ඒ නිසා මේ ප්‍රශ්නවලට මොකක්ද රජය ලබා දෙන තිරසර විසඳුම මොකක්ද කියන එක මම අහන්න කැමතියි.
ස්තුතියි. කරු රාජ්‍යමැතිතුමිය.
විපක්ෂ නායකතුමනි, පළමුවෙන්ම මම මේ ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නෙට මම උත්තර දෙන්න හදනවා කාල වේලාවේ ප්‍රශ්නයක් නිසා. ස්ථාවර නියුග 27-2 යටතේ ඔබතුමා ආසන ලද ප්‍රශ්නෙට ඉස්සෙල්ලම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කාන්තාවක් හැටියට මට පුදුම හිතුර ඇත්තටම මමද මේ ඇමතිකම දරන්න ඕනේ ඔබතුමාද කියලා. මොකද කාන්තාවක් පිළිබඳ ඔබතුමාට තියෙන දැනුම මම හිතන්නේ ඒක මම මේ ස්තුතිපූර්වකෝ කියන්නේ අපහසට නෙවෙයි. මොකද ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න ඕක එළියට එන්නේ කවදාවත්. සුසිල් ප්‍රේමජාන්ත ගරු අධ්‍යාපන ඇමතුමා මේකට දීර්ඝ විස්තරයක් දේවි. එතුමාටත් ඒක බාරයි. ඕන්න අපේ සෞඛ්‍ය ඇමතුමාටත් බාර දෙනවා ඉස්පිරිතාලවල MOH වල ගර්භණී මව්වරුන්ට පෑඩ්ස් ලබා දීමේ කටයුත්ත මට කරන්න කියලා පැහැදිලිව කියනවා. හැබැයි විපක්ෂ නායකතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ නැහැ එක එක්කෙනාට දෙන ඒවයි. අතිගරු ජනාධිපතිතුමා, මේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලකට ඉස්සෙල්ලා අපේ ඉල්ලීමක් හැටියට ඔය ඔබතුමා කිව්ව සෙස් බද්ද වැට් එක ඔය බදු වර්ග තුනක් අඩු කරා. ඒකේ කිසිම ප්‍රතිලාභයක් ජනතාවට ලැබුණේ නැහැ. ඒවා හදන මිනිස්සු කවදාවත් ඒ ගාණ අඩු කරේ නැහැ. බදු අඩු කරා. මෙතෙන්දි සිද්ධ වෙන්න ඕනේ මම ඉතාම පැහැදිලිව කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩි කාලයක් ගන්න නැතුව මේකට කරන්න තියෙන එකම විසඳුම මේ සියලුම බදු අයින් කරන එක. 152කට වඩා සිටින කාන්තාවන් වෙනුවෙන් කළ හැකි ලොකුම දෙයක් ඒක. ඊට අමතරව එහෙම බදු අඩු කරලා අපිට වර්ගීකරණ කරන්න බෑ. මේක මේ සමෘද්ධිලාභීන්ට නැත්තම් තවත් කට්ටියකට මේ ඇඟලුම් කර්මාන්තවල ඉන්න කාන්තාවන්ට එහෙම කියන්න බෑ. මේක සියලු දෙනාටම සියලුම ලංකාවේ ඉන්න කාන්තාවන්ට ප්‍රයෝජනයක් වෙන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේම මම 100%ක් එකඟ වෙනවා. මේවා හදන්න ගන්න අමුද්‍රව්‍ය ඒකට ටැක්ස් එක අඩු කරන්න ඕනේ. නැතුව දැන් අපි මේකට මිලක් නියම කරන්න ඕනේ. අපි කඩවල 3-4කින් 4-5ක් ගත්තොතින් වෙන වෙනම එක එක්කෙනාට තියෙන එක එක ගණන් ඒගොල්ලන්ට කැමති ගාණක් දානවා. මං හිතන්නේ කාන්තාව ගිහිල්ලා කඩවල් එක්ක රණ්ඩු කරයි කියලා අර කඩේ තියෙන අඩු ගානකට මේ ඒ වගේ දේවල්. අනිත් එක මේක ලැජ්ජාවට කාරණයක්ද? මේ ලෝකෙට දරුවෝ බිහි කරන්න අම්මලාට දෙන කාන්තාවකට උතුම් මාතෘ පදවිය වෙනුවෙන් ලැබී තිබෙන වරප්‍රසාදයක්. ඒක කාටවත් හිනා වෙන්නවත් කාටවත් ලැජ්ජාවටපත් වෙන්නවත් දෙයක් නෙවෙයි. ඒක නිසා මේක ඉතාම හොඳයි. මේ සභාවේ ඉන්න සියලුම දෙනා එකමතිකව තීරණය කරાવી සතුටින් කැමැත්තෙන් කරાવી මේ සඳහා බද්ද අඩු කරන්න. බදු ගහන්න එපා. මේකට බදු ගහනවට වඩා හොඳයි මේක මහ විශාල කාන්තාවන්ට වෙන අප්‍රසාදීය අප්‍රසන්න සිදුවීමක්. අපේ මම මේ අවස්ථාවේදී සුසිල් ප්‍රේමජාති මැතිතුමාට නැවත ස්තුතිවන්ත වෙනවා. අර ඔබතුමා කිව්වා වගේ එතුමාට දැන් කතා කරනවා. මොකද එතුමා පාසල් දරුවන්ට මේක ලබා දීම ගැන. නමුත් ඒක නෙවෙයි මේ ප්‍රශ්නෙට විසඳුම කියලා නැවත කියනවා. ජනාධිපතිතුමාටයි මම මේක කියන්නේ. ගරු ජනාධිපතිතුමනි, මේකට මේ ටැක්ස් එක සියල්ලම අතහැර සීමිත මිලක් දාන්න හැම කෙනාටම පොදුවේ ඒ ප්‍රයෝජනේ ගන්න. කාලය විනාශ කරන්න.
නන්රි
பிரதி சாமன் அவர்களே, இன்று காலை கௌரவ சபையில் தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் அந்த வவுனியா வடுக்கனாரி மலை தொடர்பாக தொல்பொருள் திணைக்களம் பொய்யான வழக்கை இட்டதாக நாங்கள் முறையிட்டிருந்தோம். இன்று அதை நீதிமன்றம் அது பொய்யான வழக்கென்று ஏற்று அந்த 8 பேரையும் தற்பொழுது விடுதலை செய்திருக்கிறது. நீதிமன்றத்தினுடைய சுயாதீனம் பாதுகாக்கப்பட்டிருக்கிறது. அந்த 8 பேரும் தற்பொழுது விடுதலை செய்திருக்கிறார்கள். இது தொல்பொருள் திணைக்களம் ஏற்கனவே திட்டமிட்டு போட்ட பொய்யான வழக்கு என்பது இதிலிருந்து நிரூபமாகிறது. நன்றி.
அந்த பௌமிச்சதே உதய ரீதி பிரச்சனை அது
කතානායකතුමනි මේ විශේෂ කාරණයක් පිළිබඳ අපි ගිය සතියේම
උත්තර දෙන වෙලාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම ගැන මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා විශේෂයෙන් ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා මුදල් කාරක සභාවට අපි මන්ත්‍රීවරු සියලු දෙනාම කැඳවලා ඒ පිළිබඳව මහ බැංකුවේ නිලධාරිනුත් කැඳවලා සාකච්ඡා කළා එතකොට මේ පාර්ලිමේන්තුවේ දවස් 3ක් තිස්සේ සාකච්ඡා කරපු මේ කාරණය දැන් ඒක මේ පාර්ලිමේන්තුව පිළිබඳව සමාජයේ මතයක් තියෙනවා මේක කතා සාප්පුවක් විතරයි කියලා. එතකොට අපි මහා බැංකුවේ මේ වැටුප් අසාධාරණ විදිහට මේ වැඩි කරගත්ත වැටුප් පිළිබඳව දවස් 3ක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙලා කාරක සභාවල සාකච්ඡා වෙලා මාධ්‍යවල සාකච්ඡා වෙලා අද කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. කිසිම තීරණයක් ගත්තේ
නැහැ.
මහා බැංකුව මේ පිළිබඳව පාර්ලිමේන්තුව ගණන් ගත්තෙත් නැහැ. එතකොට මෙහෙම තත්ත්වයක නම් මේක තියෙන්නේ මොකද්ද මේකේ මේක අඩුම ගාන එක්ක ආණ්ඩුවෙන් උත්තරයක් දෙන්න ඕනේ නැත්නම් මහ බැංකුව උත්තරයක් දෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ කරපු මේ විවාදවල කිසිම සැලකිල්ලකට නොගැනීමක් තමයි මහ බැංකුව කළේ
හොඳයි බොහොම ස්තුතියි මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමා
අරුණ නියෝජක කතානායකතුමනි ඉතා පැහැදිලිව ඒ කාරණේ මේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරද්දී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පොරොන්දු වුණා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. එතකොට රජයේ පැහැදිලිව කිව්වා රජයේ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ මේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ කියලා. ඉතින් මේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ අපිට පුළුවන් ඒක ගැන සාකච්ඡා කරන්න.
හොඳයි. ගරු අධ්‍යාපන. විපක්ෂ නායකතුමා.
ගරු නියෝජක කතානායකතුමනි ඒක මම ගෞරවයෙන් කියනවා බොහොම වැරදි ප්‍රකාශයක්. මහා බැංකුවේ ඉන්නේ මුදල් කාරක සභාව යටතේ නෙවෙයි
ආණ්ඩුව
යටතේ මහා බැංකුවෙන්නේ ආණ්ඩුව යටතේ එතකොට ආණ්ඩුව තීන්දුවක් ගන්නට ඕන මහා බැංකුවේ පඩි වැඩි කිරීමේ අත්නෝමතික ක්‍රියාවලිය එලෙසම තියා ගන්නවද ආපහු හරවනවද කියලා මොනවාටද මුදල් කාරක සභාවේ වර්තාවක් කෙනකන් ඉන්නේ මේක නියෝජක කතානායකතුමනි ආණ්ඩුව කරන්නට බැරිකම අපිට තේරෙනවා බැරිකම නිසා තමයි හර්ෂදි සිල්වාගේ උදව් ඉල්ලන්නේ එහෙම නෙවෙයි කරුණා කරලා මේ වැටුප් වැඩි කිරීම අනීතිකයි අසාධාරණයි රටේ වැඩ කරන ජනතාවට කරපු ලොකුම නිග්‍රහයක් මේක ආපහු හරව ගන්නට මොකද්ද ගන්න පියවර
මුදල් රාජ්‍ය මන්ත්‍රී
නියෝජ්‍ය කතානායකතුමනි මං හිතන්නේ විපක්ෂ නායකතුමාට මේ සාකච්ඡා කරන දේවල් පිළිබඳව අවබෝධයක් නැහැ එතුමන්ලම්ම පක්ෂ නායක රැස්වීම තිබ්බා මුදල් කාරක සභාව කැඳෙව්වා ඒ ඔක්කොගෙදීම ගත්ත තීන්දුව තමයි මේ තීන්දුව පාර්ලිමේන්තුව එදා ඒකට විරෝධතාවයක් ප්‍රකාශ කරේ නැහැ ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිත් ප්‍රශ්න කරා මේ ස්ථාවරය තුළ කළු කොඩි දාලා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධව මහ බැංකුවේ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිද්දී ඊට සහයෝගය විපක්ෂය දක්වුවා හැබැයි ඒ වෘත්තීය සමිති සම්බන්ධයෙන් විපක්ෂය දරන මතය සහ ගන්න පියවර මොකක්ද කියන එක අපි ප්‍රශ්න කරා ඒක මොකද ඒ වෘත්තීය සමිතිමනේ පාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා යම් එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනේ අපි එදා මේ පාර්ලිමේන්තුවේ එකඟතාවයක් ආවා එකඟතාවය අනුව අපි කටයුතු කරනවා අපි එතනින් එහාට යන්න අපි වාර්තාව ආවම මේ වාර්තාවේ තියෙන කරුණු මොනවද කියලා පරිශීලනය කරන්න ඕනේ
හරි
බලලා අපි යෝජනාවලිය මොකක්ද කියන එක බලමු
හොඳයි ඔව් විපක්ෂ නායකතුමා
මම පැහැදිලි කරන්නට ඕන අපේ සේමසිංහ අමතිතුමා කියපු සාවද්‍ය ප්‍රකාශය අපි කිසිම දවසක මහා බැංකුව නියෝජනය කරන වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලෝ ඇති කරගන්න එකඟතාවයට අනුමැතිය දෙනවයි කියලා අපි කිසිම දණ්ඩක කිව්වේ නැහැ. කවදද එහෙම කියලා තියෙන්නේ? සම්පූර්ණ බොරුවක් ඒ ප්‍රකාශ කරේ. ඒ නිසා පැහැදිලිවම බෝලේ පාස් කරන්න නැතුව මේ රජයට මං කියනවා කොන්ද කෙලින් තියාගෙන ගණ්ඩ තීන්දුව. ඇයි තීන්දුව ගන්න බැරි? කොන්දක් නැද්ද? ඇයි තීන්දුව ගන්න බැරි?
හරි. බොහොම ස්තුතියි.
පොයිඩ බෝඩ.
ඔව්.
පොයිඩ බෝඩ.
විපක්ෂ සංවිධායක
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව අයාලේ යන්නේ
පොඩ්ඩක්
විපක්ෂයේ පෙන්නනකම මේ මහා බැංකුව අය අත්රෝවතික විදියට පඩි වැඩි කරගෙන තියෙනවා කියලා ආණ්ඩුවේ කවුරුවත් දන්නේ
හරි
කවුරුවත් දන්නේ
බොහොමසතේ
කවුරුවත් දන්නේ
රාඝවන් මැතිතුමා
බොහොම තැන්කියු විපක්ෂ නායකතුමනි ඔබතුමාට මම ඉතා ගරු කරනවා මම දන්නවා ඔබතුමා මේ රටේ ගැන නිතර දුවේලේ හිතන කෙනෙක් කියටියට නමුත් මේ ප්‍රශ්නයේදී මම ඔබතුමත් එක්ක එකඟ වෙන්නට බැරි බව මට කනගාටුවෙන් කියන්න වෙන්නේ මොකද ඒදා ප්‍රශ්න කිරීමේ සාකච්ඡාවට ඔබතුමා ඇවිල්ලා සභාපතිට එහැපැත්තේ දකුණු පැත්තෙන් වාඩි වෙලා හිටියා නන්දලාල් වීරසිංහ ආචාර්යවරයාගෙන් කිසිදු ප්‍රශ්නයක් ඔබතුමා මම පිට වෙනතුරු ඇසුවේ නැත ඉන්න මට ඉවර කරන්න දෙන්නකෝ එතකොට ඒකට හේතුව වුණේ අපි කිව්වා වෘත්තීය සමිතියේ නායකයන්ට මේ සාකච්ඡාවට සහභාගී වෙන්නට බැහැයි කියලා. ඒතර වෘත්තීය සමිතියේ නායකයෝ ඇවිල්ලා එතන පිටුනාට පස්සේ වෘත්තීය සමිතියට තමන්ගේ ප්‍රශ්න ඇසීම නිසා වැරදි ලකුණු අඩු වෙයි කියන එකද ඔබතුමා එදා ප්‍රශ්න නොකලේ. ඇයි දැන් ප්‍රශ්න කරන්නේ? අපි ආණ්ඩුව හැටියටත් මුදල්කාරක සභාව හැටියටත් නන්දලාල් වීරසිංහ මහබැංකුව අධිපතිගෙන් දිගින් දිගට ප්‍රශ්න කළා. මේක සාරධර්ම විරෝධී වැඩක්, මෙය මහජනයාව කුලප්පු කරන වැඩක්, මෙය කරන්නට කිසිදු සුජාත භාවයක් නැතේ කියන එක. ඒ නිසා
භවංශතේ දැන් 11ට නවත්තන්න තියෙනවා. ඒක නෑ කැටියෙන් අහන්න. ඔව්.
ගරු කථානායකතුමනි, මම මවිතයටපත් වෙනවා රාඝවන් මැතිතුමා කරපු ප්‍රකාශය ගැන. මම මුදල් කමිටුවට ගිහිල්ලා කතා කරේ නැත්තේ මට තහනම් කරලා තිනවා ඒකේ කතා කරන්න. මෙතුමත් මගේ කතා වහන්න ඡන්දෙ දුන්නා. එහෙම තීන්දුවක් අරගෙන මොනවද මේ කතා කරන්නේ? මට මුදල් කමිටුවට සහභාගී විය හැක්කේ මට මුදල් කමිටුවට සහභාගී වෙන්න පුළුවන් නිරීක්ෂකයෙක් හැටියට විතරයි කියලා. මුදල් කමිටුවේ ඡන්දෙකුත් අරගෙන ඔබතුමා එකට පක්ෂව දුන්නා. මොන විහිළුද කතා කරන්නේ?
විපක්ෂ නායකතුමා උත්සාහයක් ගත්තා ඒ අවස්ථාවේ. ඒ සම්බන්ධයෙන් අපි මුදල්කාරක සභාවේ සමාජික වැඩේට තීන්දුවක් ගත්තා. හැබැයි මම නම් දන්නේ නැහැ මෙතුමා ඉල්ලීමක් කළා තිබ්බා කියලා මේ සම්බන්ධයෙන් මෙතුමාට කතා කරන්න ඕනි කියලා. ඉතින් දේශීය ණය ප්‍රසස්තකරණය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව වෙනස් කරන්න ඕන වෙලාවක මුදල්කාරක සභාවට පුළුවන්. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාඝවන් මන්ත්‍රීතුමා මතු කරේ ඉතාම වැදගත් කාරණයක්. ඉතින් එතන අවශ්‍ය තැනදී නිහඬව ඉඳලා මෙතනට ඇවිල්ලා විපක්ෂ නායක වරප්‍රසාද පාවිච්චි කරලා කතා කරනවා නම් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ.
හරි, බොහොම ස්තුතියි. ඔව්, අධිකරණවත් උත්තරේ
දෙන්න. ගරු කථානායකතුමනි,
එතුමාගේ ප්‍රශ්න
පොඩක් ගරු විපක්ෂ නායකතුමට ආ දෙන්නකෝ.
හොඳයි විපක්ෂ නායකතුමනි.
විජේදාස රාජපක්ෂ මැතිතුමනි, මුදල් කමිටුවේ ඡන්දයක් තියලා සජිත් ප්‍රේමදාස සහභාගී වුණොත් කතා කරන්න තහනම් අහගෙන ඉන්න විතරක් පුළුවන් කියලා ඒ තීන්දුව ගත්තේ මමද? මොනවද මේ දැනුවත් කරන්නකො මේ මන්ත්‍රීවරුන්ට, මේ ඇමතිවරුන්ට?
හොඳයි, බොහොම
ඉස්සෙල්ලා මේ මොන විහිළුවද මේ?
ඔව්, නලින් බණන්. ඔව්, අධිකරණ ඇමතුමා දැන් 11ට නවත්තන්න දෙන ඉතාම කෙටියෙන් කියන.
ගරු please. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ රටේ 1950 ගණන් වල ජෝන් එක්ස්ටර් හදපු මහබැංකු පනත තමයි ක්‍රියාත්මක වුණේ. ඒක ඇත්ත වශයෙන්ම නරක පනතක් නෙවෙයි, ඒක ඉතාමත්ම සාර්ථක පනතක්. හැබැයි පහුගිය කාලයේ පුරාවට මුළු සෑම ආණ්ඩුවක් යටතේම මහබැංකුව අනුගමනය කරපු මූල්‍ය ප්‍රතිපත්තිය නිසා තමයි මේ රටේ ආර්ථිකයේ කඩාවැටීම 75%ක් සිද්ධ වුණේ. මේ ආර්ථික කඩාවැටීමට 75%කට වැඩි ප්‍රමාණයක් වග කියන්න ඕනේ ශ්‍රී ලංකා මහබැංකුව.
හොඳයි,
එතකොට ඒ මහබැංකුව ඒකට තිබුණා, ඒකටත් ඒගොල්ලන්ට නිදහසට කරුණකුත් තිබුණා. ඒක තමයි මහබැංකුවට හැමදිස්සෙම දේශපාලන මැදිහත්වීම් ඇඟිලි ගැසීම් මතපෙවින් තිබෙනවා. එතකොට ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනේ කියලා දශක දෙකක් තිස්සේ අපි කතා කරා. හැබැයි අපිට ඒක කරගන්න බැරි වුණා. ගිය අවුරුද්දේ අපි ශ්‍රී ලංකා මහබැංකුවට ඉදිරිපත් කරපු අලුත්ම පනත මගින් කිසිදු දේශපාලඥයෙකුට බල අධිකාරියකට මැදිහත් වෙන්නට බැරි ස්වාධීනතාවයක් අපි ශ්‍රී ලංකා මහබැංකුවට දුන්නා. ඒකට අපි සියලු දෙනාම එකඟ වුණා. මොකද අපේ නරක අපේ අධ්‍යක්ෂ පොඩකින. ආ හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමා විරුද්ධ ඡන්දය දුන්නද ඒ කියන්නේ? ආ හොඳයි, බොහොම ස්තුතියි ඒකටත්.
කරු අමතක අවසන් කරන්න පාර්ලිමේන්තුව
විරුද්ධ ඡන්දය දුන්නාටත් ස්තුතියි ගරු කථානායකතුමනි. බහුතර ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුව ඒක සම්මත කරගනු ලැබුවා.
හොඳයි.
ඒ සම්මත කරගත්තට පස්සේ අපි බලාපොරොත්තු වුණා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය දේශපාලඥයන්ට ඕන විදියට නෙවෙයි රටේ අවශ්‍යතාවය බලලා හරියට හසුරුවයි කියලා.
හොඳයි.
ඉතින් ඒ විශ්වාසය ඇතුව තමයි අපි මේ කටයුත්ත කරේ. ලෝකේ මේ පළවෙනි රට නෙවෙයි, මහබැංකුව ස්වාධීන කරපු පළවෙනි රට නෙවෙයි. ලෝකේ හුඟක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මහබැංකුව ස්වාධීනයි. හැබැයි අවාසනාවකට වගේ සිද්ධ වුණේ මහබැංකුව මුලින්ම කරේ තමන්ගේ නිලධාරීන්ගේ පැඩි වැඩි කර ගැනීම. ඒක ඒ පිළිබඳව ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමනි, ඒ දේ කරලා දවසක් හෝ දෙකක් ඇතුළත ඔබතුමාට බලන්න පුළුවන් අයිලන් පුවත්පතේ දිවයින පුවත්පතට.
ගරු මැතිතුමා මේ
විනාඩියයි මම ඒ පුවත්පත් වලත් පළ වුණා ප්‍රධාන ශීර්ෂය විදියට මේක වැරදි. ඒක වැරදින්නේ මෙහෙමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පූර්ණ මූල්‍ය බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් මහ බැංකුව තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒගොල්ලෝ ස්වාධීන නිසා ඒගොල්ලන්ට මෙහෙම තීන්දුව ගන්න බලයක් තියෙනයි කියලා. ඒක වැරදි. ඒක වරදින්නේ හේතුව තමයි ලෝකේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළිගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මූලධර්මයට අනුකූලව රටේ මේ පාර්ලිමේන්තුව පළවන සෑම පනතක්ම අර්ථ නිරූපණය කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව. ඒක නිසා එහෙම ස්වාධීනතාවයක් ශ්‍රී ලංකා මහ බැංකුවට තිබුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒගොල්ලන්ට බලයක් නැහැ මේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එක සතයක්වත් වැඩි කරගන්න.
හොඳයි, බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුති වන්දනා. විශේෂයෙන් මම මේ කාරණේ මතු කරන්නේ කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝප් කමිටුව කියන්නේ ඉතාම ගෞරවනීය කමිටුවක්. විශේෂයෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරයා විගණකාධිපතිවරයාත් එක්ක එකට ඉඳගෙන තමයි කෝප් කමිටුව මෙහෙවන්නේ. දැන් අපි දන්නවා කෝප් කමිටුවට විශාල විරෝධයක් පළ වෙලා තියෙනවා සභාපතිවරයාට. ඊයේ ඉරාන් වික්‍රමතුමා මේ කමිටුවේ සමාජිකත්වයෙන් අයින් වුණා. එතකොට මේ කෝප් කමිටුවට අපි කැඳවන නිලධාරීන් මේ තියෙන තත්ත්වෙත් එක්ක, මේ විශ්වාසනීයභාවය බිඳවැටීමත් එක්ක අපිට දැඩි සැකයක් තියෙනවා නිලධාරීන් කෝප් කමිටුව හැමෝම කොහොමද කටයුතු කරන්න කියන කාරණේ. ඒ නිසා විශේෂයෙන්ම අගමැතිවරයෙක් ඉන්න වෙලාවේ, සභානායකවරයෙක් ඉන්න වෙලාවේ මම යෝජනා කරනවා වහාම කෝප් කමිටුව නැවත කැඳවලා මේ පත් කරපු ඔබතුමාලා ආණ්ඩුවෙන් පත් කරපු සභාපතිවරයා ඉවත් කරලා මේක සම්ප්‍රදාය තියෙන විපක්ෂයට දෙන්න, විපක්ෂයේ කෙනෙකුට මේ කෝප් කමිටුව දෙන්න කටයුතු කරන්න. මේ පාර්ලිමේන්තුව හැල්ලුවීම හරහා පෞගේ කාලේ අපිට තිබුණු විරෝධය ඔබතුමාලා
දැක්කා.
ඒක තවදුරටත් හැල්ලුවීමක් තමයි කෝප් කමිටුවට මේ පත් කරපු සභාපතිවරයා.
ඒ
නිසා වහාම මේක නිවැරදි කරන්න කියලා මම
කාර්ක සභාවෙන් පස්සේ උත්තර දෙමු නේද?
අරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ අද දින 27-2 යටතේ මතු කරලද ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ වැදගත්ම කොටසට මම පිළිතුරු දෙනවා.
ගරු එමුතුම පාර්ලිමේන්තු කාර්ක සභාවේ 11ට රැස් වෙලා ඊළඟට
මේක අවසන් කළේ නැත්නම් මේ පිළිතුරේ
සභාවේ එකඟද?
වාගේ අදීලා තියෙන මිනිත්තු 5ක් කියයි. ඔව්.
හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂම අධ්‍යාපන විෂය නිර්දේශය තුල විද්‍යා විෂය නිර්දේශය 6-11 ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයන් වන අතර සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය 6-9 ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් වේ. එය 10-11 ශ්‍රේණි සඳහා තෝරාගත හැකි විෂයක් ලෙස අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාව සැලසා ඇත. මෙහිදී නවයෝන් වියට මුහුණ දීම, ප්‍රජනක පද්ධතිය හා එහි ක්‍රියාකාරීත්වය, යෞවනයේ ප්‍රජනක සෞඛ්‍ය, නවයෝන් වියේ අභියෝග ආදී මාතෘකා යටතේ වයසට ගැලපෙන පරිදි ආර්ථව ස්වස්ථා කළමනාකරණය පිළිබඳව ගුරුවරුන් මගින් පාසල් සුන් දැනුවත් කිරීමට සිදු කෙරෙනවා. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශ සමග එක්ව කටයුතු සිදු කරන අතර පාසල් සෞඛ්‍ය පරීක්ෂණ යටතේ සිසුන් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු මගින් උසස් පෙළ සිසුන් සඳහා 16+ යෞවනයට ආමන්ත්‍රණය නමින් ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳව අතිරේක කියවීම් පොතක් පාසල් පුස්තකාල සඳහා සකස් කර බෙදා හැර ඇත. ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශ මගින් 6-7 ඉහළ ශ්‍රේණි සිසුන් සඳහා මල් සමය ළඟයි 9-11 ශ්‍රේණි සඳහා 14+ අසිරිමත් නව යෞවනයේ 6-8 ශ්‍රේණි සඳහා 12+ නව යෞවන වියට පාතබුම් ලෙස සකස් කර ඇති අතිරේක කියවීම් පොත් මගින් ආර්ථව සෞඛ්‍ය පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සහ ඊතක්ෂලා මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් පිටුවද ඇතුළත් කර ඇත. එවැගේම මේ විශේෂයෙන්ම ජීව විද්‍යා විෂය යටතේ කෝමන සම්බන්ධයෙනුත් ඒ පරිච්ඡේද ඒ ඡේදය යටතේ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කළා තියෙනවා. ඒ නිසා ජීවයේ අඛණ්ඩතාවය උදාහරණයක් වශයෙන් විද්‍යා ටෙක්ස්ට් බුක් එකේ 10 පන්තියේ 14 වන පාඩම හැට ජීවයේ අඛණ්ඩතාවයේ මානව ප්‍රජනනයේ ලිංගික සම්ප්‍රේෂණ රෝග වැනි විෂයන් විෂය නිර්දේශය තුල තිබෙනවා. සෞඛ්‍ය 8 ශ්‍රේණිය මගින් ටෙක්ස්ට් බුක් එකේ 4 වන පාඩම යටතේ නොබියෝ මුහුණ දීමට සූදානම් කරමු වැනි මාතෘකා යටතේ දැනුවත් කිරීමට කටයුතු කළා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මෙහිදී සඳහන් කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඒ කරන ලද සමීක්ෂණත් මේ ළඟදී මම දැක්කා ඇඩ්වකාටා රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ වාර්තාවක් මාධ්‍ය මගින් නිකුත් කළා. ඒ සඳහන් කළා තුන අවුරුදු 12 47 අතර සියයට හතලිහක් පමණ පිරිසක් නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරන්නේ නැහැ කියලා. එනිසා එහි විශේෂම මහිතනවා දරුවන්ගේ මේ වැඩේ පටන්ගත්තුත් අපට යම් කල සීමාවක් තුළදී දැනුවත් කිරීමත් මේක කරගන්න පුළුවන්. එනිසා මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා. සුභසාධන යටතේ වෙන් කළ තිබෙන මුදල් වලින් මේ වර්ෂයේ ඒ සඳහා මුදල් වෙන් කරවාගෙන ඒ සඳහා වැඩසටහන අපි ඉදිරිපත් කළා. ලබන සතියේ ඒක අනුමත වේවි. ඒ අනුව අපි සූදානම් වෙනවා හය ශ්‍රේණියේ නිහල දරුවන්ට වවුචරයක් ලබා දීලා, ඒ වගේම අපි නිර්දේශ කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයත් SLSI එකත් අපෙත් මේ කමිටුවක් මගින් දැන් මේ වෙන විට සාකච්ඡා කරලා නිර්දේශ කරලා තිනවා. ඒ ප්‍රමිතියෙන් යුක්තව ප්‍රමිතිය සහිතවෙන් ඒව මිලදී ගැනීම සඳහා අවස්ථාව ඒ දරුවන්ට ලබා දෙන්නේ. මොකද මීට කලින් ඔබතුමාට මතක ඇති අර නිල ඇඳුම් වලටත් වවුචර එකක් අපි දුන්නා. ඒක වඩා පහසුයි. මොකද බෙද හැරීම පහසුයි, මිලදී ගැනීම පහසුයි. ඒ කටයුතු තමයි යෝජනා කරලා තින්නේ. ඒකේ නිරීක්ෂණ ලබන සතිය ලැබුණාම අපි අප්‍රේල් මාසය තුලදී මේක ක්‍රියාත්මක කරනවා.
හරි, බොහොම ස්තුතියි. ඔව්, විපක්ෂ නැගතුමා.
ගරු අමාත්‍යතුමනි, බෙහෙවින් ස්තුතියි. ධනාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව අර දැනගන්න කැමති. ඇත්ත වශයෙන්ම දැන් දැරියන්ගෙන් වැඩසටහන පටන් ගන්නට යනවා කියලා ඔබතුමා කිව්වා. ඉලක්කගත දැරියන් ප්‍රමාණය සහ ඒ සඳහා වැය කරන්නට බලාපොරොත්තු වෙන මුදල, ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති. ඇත්ත වශයෙන්ම මේ වැඩසටහන හුදෙක් නොමිලේ ලබා දීමක් වගේම නෑ, විනාඩියක් නොමිලේ ලබා දීමක් වගේම මේ වවුචර් ක්‍රමය හරහා දේශීය නිෂ්පාදනකරුවන් නිර්මාණය කරන, මේක ඇත්තටම කොටේජ් ඉන්ඩස්ට්‍රි එකක්, දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නට අපිට කටයුතු කරන්න පුළුවන්. දැනටමත් ඇත්ත වශයෙන්ම මම දන්න විදිහට 8%ක් පමණ තමයි ආනයනය කරන්නේ, 92%ක්ම ලෝකල් ප්‍රොඩක්ට්ස්. හැබැයි දේශීය නිෂ්පාදනකරුවන් සනීපාරක්ෂකතුවා වලට යොමු කිරීම සඳහා ඇත්ත වශයෙන්ම මේ රෝ මටීරියල්ස් වලට ගහන ටැක්ස් එක බරපතල ප්‍රශ්නයක්. පොලිඑතලීන් පටල, පොලි ප්‍රොපලීන් පටල, සිලිකන් ආලේපනය කළ ඒ අමුද්‍රව්‍ය, මෙන්න මේක කෙරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කරලා. මොකද දැන් ඔබතුමන්ලා අවුරුදු 4ක් ඇතුළත හිටපු ඍණාත්මක තැනේ ඉඳලා ධනාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක පිළිබඳව මම සුබපතනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ වෙලේ අපි ගෘහ දේශීය ග්‍රාමීය අර්ධනාගරික කර්මාන්තකරුවන්ටත් මේ වැඩසටහනේ ප්‍රතිලාභ ලැබෙන ආකාරයට විශේෂයෙන්ම මම යෝජනා කරනවා සෙලින් ෆවුන්ඩේෂන් එක ඉදිරිපත් කරලා තිබෙනවා යෝජනාවක්. ඒකත් ඔබතුමන්ලා සවන් දීලා ඒකලුන්ගත් කැඳවලා, ඒ වගේම මේ ශාස්ත්‍රයේ පිළිබඳව සමාජයේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේ මම කියන්න කැමති එන්වයරන්මෙන්ටල් පැත්තත් පාරිසරික පැත්තට ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම කනගාටු වෙනවා. අද අධ්‍යාපන අමාත්‍යතුමා තමයි උත්තර දෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යතුමා නැහැ මේකට උත්තර දෙන්න. නෑ, ප්‍රශ්නයක් නෑ, ඔබතුමා හරි උත්තර දෙන්න. මම ඉල්ලීමක් කරනවා මේ දැරියන්ගේ වැඩසටහනෙන් අනිවාර්යෙන් මේක ආරම්භ කරන්න කටයුතු කරන්න. අර මම කැමති දැනගන්න දැරියන් කී දෙනෙක් ටාගට් කරලාද, ඒකට යන මුදල කුමක්ද කියන එක පොඩ්ඩක් දැනුවත් කරන්න.
ආවම වශයෙන් 108ක් හෝ ඊට වැඩි ගණක් වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම හය ශ්‍රේණියේ නිහල විශේෂයෙන්ම අද විවිධ ආහාර ද්‍රව්‍ය නිසා ඒවා තිබෙන හෝමනත් එක්ක හය ශ්‍රේණියෙන් ඉහළ සියලුම දරුවන් මේකේ ඉලක්ක ගත කරනවා. ඒදී මූලික වශයෙන් දුෂ්කර, අති දුෂ්කර, හුදෙකලා, නාගරික ප්‍රාතිචාර මේ සියල්ලම ආවරණය වෙන හැටි තමයි මේ යෝජනාව අපි ඉදිරිපත් කළා තියෙන. ඒකන යම් සමීක්ෂණයක් කළා, පළාත් වලින් වාර්තා ගන්න කටයුතු කළා. ඒ වගේම පෞල් සෞඛ්‍ය කාර්යංශයත්, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයත්, SLSI ආයතනත් මේ ඔක්කොම ඒකාබද්ධව තමයි ප්‍රමිතියත් මේ ඔක්කොම තීන්දුව කළා ඒ කටයුතු කරන්නේ. ඊළඟට අර පරිසර ප්‍රශ්නය ගැන දැන්ට NKA පෞද්ගලික ආයතනය මගින් නියම ව්‍යාපෘතියක් කොළඹ නගරය කරනවා. හැබැයි අපිට දරුවෝ දැනුවත් කිරීම තුළින් මේ පරිසර ප්‍රශ්නෙට සෑහෙන විසඳුමක් ලබා දෙන්න
පුළුවන්.
ගරු නියෝජකතානායකතුමනි, ඇත්ත වශයෙන්ම විජේදාස රාජපක්ෂ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා තමයි මේ මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම පිළිබඳව සත්‍යම උත්තරේ දුන්නේ. ඒක එකනට බෝලේ පාස් කරන්න නැතුව. එතුමාගේ උත්තරෙන්ම ඉස්මතු වුණු දේ තමයි ඇත්ත වශයෙන්ම මහ බැංකුව මේ වැටුප් වැඩි කිරීම තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා. මේ මෙතුමා තොලු ඕන එහෙමනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන මොහොතක මම ඔබතුමාට යෝජනා කරනවා, ඔබතුමාත් අධිකරණ ඇමතිතුමාත් මහා බැංකුවේ නිලධාරීන් ටික ගෙන්නලා වහාම මේ වැටුප් පැඩි කිරීම ආපහු හරව ගන්න කටයුතු කරන්න. මොකද රජයේ අධිකරණ ඇමතිතුමාම ප්‍රකාශ කරන අපේ මුසමිල් ඇමතිතුමා මත කරපු ප්‍රශ්නයට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු මහා බැංකුවක් තියෙන මේ රටේ. ඒ නිසා මම අහන්න කැමති ගරු අධිකරණ ඇමතිතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඔබතුමත් නියෝජ්‍ය කතානායකතුමත් එකට එකතු වෙලා මහා බැංකුව අධිපතිතුමාව ගෙන්නලා මහා බැංකුවේ නිලධාරීනුත් ගෙන්නලා මේ සිදු වී තිබෙන අනීතික ක්‍රියාවලිය රටේ උත්තරීතර නීතිය අවලංගු කරලා මහා බැංකුවේ වැටුප් පැඩි කිරීම ආපහු හරවන්නට ඔබතුමා හරි නායකත්වය ගන්නවද?
හරි, බොහොම ස්තුතියි.
අධිකරණමතුමා
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීම අද දින පෙරවරුවේ 11ට නියමිත වේ ඇති බැවින් එම රැස්වීම අවසන් වන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුණා.